සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛතං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා අනුනය පටිඝ විද්ධංසනේ ඉත්තා නිත්තේසු සත් සංඛාරේසු සමප්පවත් තේ උපේක්ඛා පාරමිතාති සද්ධාවන්ත පින්නතුනේ හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ගම්පහ බණ්ඩාරවත්ත වීර කැප්පෙටිපොළ මාවතේ පදිංචි W.H. ගමගේ මහතා සහ ගමගේ මහත්මිය විසින් පින්කමේ අරහුණ හැටියට දක්වලා තියෙන්නේ ගම්පහ කැප්පෙටිපොළ මාවතේ ශ්‍රී නන්දාරාමේහි දුරුතු පොහෝ දින ධර්මදේශනා පින්කම සිදු කරමින් උපෝසත සීල සමාදානයේහි නිරත වූ වැඩි දෙනෙකුට උතුම් වූ ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව සලස්වා දීම කියන මේ අරමුණ පෙරදරි කරගෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඇතුළු සෑම දිනාටම ආශිර්වාද කරමින් මිය පරලෝකීය සැමට පුණ්‍යානුමෝදනා කරමින් අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන විශේෂයෙන්ම පොහෝ දින සීල සමාදානයේ හිනිරත් වූ සදහැවත් පින්නතුන්ට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා දීම මූලික අරමුණක් කොටගෙන තියෙනවා. ඒක ඉතාමත්ම වැදගත් කාරණයක්. මේ පොහෝ දිනෙහි වැඩි දිනෙකට දහම් අසන්නට අවකාශ සලස්වා දෙමින් උතුම් ධර්ම දානමේ කුසලයක් සිදු කිරීමට අද දවසේ මේ පින්කමෙහි දායකත්වයෙන් ක්‍රියා කරන්න. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ දස පාරමිතාවන්හි උපේක්ඛා පාරමිතාව පැහැදිලි කරමින් දැක්වෙන දේශනා පාඩයක්. උපේක්ඛාව ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ගුණධම් වැඩිම සඳහා ඉතාමත්ම වැදගත් වෙන අත්‍යවශ්‍ය ගුණාංගයක්. නමුත් හුඟක් වෙලාවට උපේක්ඛාව පිළිබඳව බොහෝ දෙනාට එතරම් අවධානය යොමු වෙන බවක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම මේ පිළිබඳව නිවැරදි අවබෝධයකින් කටයුතු කරන බවකුත් පෙනෙන්නේ නැහැ බොහෝ දෙනෙක්. මෙත්තාව, කරුණාව, මුදිතාව ආදී පිළිබඳව නිතර සමාජයේහි කතා බහ කෙරෙනවා. නමුත් උපේක්ඛාව පිළිබඳව එතරම් කතා බහ වෙනව අඩුයි. ඒ වගේම බොහෝ දෙනාගේ අවධානය යොමු වෙනවත් අඩුයි. එනිසා තමයි අද ධර්ම දේශනාවේදී උපේක්ඛා පාරමිතාව පිළිබඳව පැහැදිලි කර දෙන්නට අදහස් කළේ. මේ උපේක්ෂාව අපට සියලුම ගුණධම් වඩන්නට උපකාරක ධර්මයක් වෙන නිසා එය සියලු ගුණධම්හි මූල කාරණයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ උපේක්ෂාව පැහැදිලි කරගන්නට බුදුරජාණන් වහන්සේගේ උපේක්ෂාව ඒ වගේම ශ්‍රාවකයන්ගේ උපේක්ෂාව, ඒ වගේම බෝසතාණන් වහන්සේලා සසරෙහි පාරමිතා පුරන අවදීෙහිදී ඒ පාරමිතා පිරීම සඳහා උපයෝගී කරගන්න පුරුදු පුහුණු කරන උපේක්ෂාව, මේ ආදී නොයෙක් පැති වලින් අපිට විවිධ පැති පිළිබඳව කතා බහ කරන්නට පුළුවන්කම තියෙනවා. අද දවසේ ධර්මදේශනාව තුළින් අපි උත්සාහ කරන්නේ මූලික වශයෙන් උපේක්ෂාව කියන ගුණය කුමක්ද කියලා හඳුනාගෙන ඒ ගුණය පුරුදු පුහුණු කරන්නේ කෙසේද කියන කාරණය තරමක් පැහැදිලි කර දෙන්නට. උපේක්ෂාව පිළිබඳව කතා කරනකොට උපේක්ෂාව දෙවිධයකින් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. පාරමිතා කතාවේදී උපේක්ෂා පාරමිතාවක් පිළිබඳව සිහිපත් කරනවා. ඒ වගේම බ්‍රහ්ම විහාර පිළිබඳව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයන්හි උපේක්ඛා කියන බ්‍රහ්ම විහරණයක් පිළිබඳව සඳහන් වෙනවා. මේ දෙක උපේක්ෂාව වශයෙන් එකක් වුණත් ඒ උපේක්ෂාව පවත්වන ආකාරය, පුහුණු කරන ආකාරය, ක්‍රියාත්මක වෙන ස්වභාවය මත දෙකෙහි යම්කිසි වෙනසක් තියෙනවා. බ්‍රහ්ම විහාරයක් හැටියට උපේක්ෂාව කියලා දක්වන්නේ දැන් මෙත්තාව අන් අය සුවපත් කිරීමේ උනන්දුව. කරුණාව කියලා කියන්නේ දුකටපත් වුණු අය දුකින් මුදවා ගැනීමේ උත්සාහයේ උනන්දුව. මුදිතාව කියලා කියන්නේ අන් අයගේ සැපය දැකලා ඒ පිළිබඳව සතුටු වෙන, සොම්නස් වෙන, තෘප්තිමත් වෙන ගතිය. එතකොට උපේක්ෂාවයි කියලා කියන්නේ අමුතු කරුණාවකුත් නැතිව, අමුතු මුදිතාවකුත් නැතිව, ඒ වගේම අමුතු මෙත්තාවකුත් නැතිව අපට මධ්‍යස්තව පවතින්නට පුළුවන් නම්, මධ්‍යස්තව මනස පවත්වන්නට පුළුවන් නම්, අන්න ඒ අවස්ථාව තමයි උපේක්ඛා බ්‍රහ්ම විහාරයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට උපේක්ෂා පාරමිතාවයි කියලා හඳුන්වන්නේ තමන්ට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සැප දුක යහපත යහපත ඉෂ්ඨානිෂ්ඨ සියල්ලෙහි ඇලීමක් හෝ ගැටීමක් නැතිව සමව මනස පවත්වන්නට පුළුවන් ගතිය තමයි උපේක්ෂා පාරමිතාවයි කියලා කියන්නේ. දැන් මේ විදිහට කෙටියෙන් පැහැදිලි කළාට එකවරම කෙනෙකුට හඳුනා ගන්නට පහසු නොවෙන්නට පුළුවන්. ඒ නිසා අපි මේ කාරණා දෙක දීර්ඝ වශයෙන් උපමා උදාහරණ සහිතව සාකච්ඡා කළොත් තමයි යම් ප්‍රමාණයකට පැහැදිලි කරගන්නට පුළුවන්. ඒ සඳහා උපකාර වෙන දේශනා පාඩයක් අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කළේ මේ පාරමිතා ධර්ම විස්තර කරන උපේක්ඛා පාරමිතාව විස්තර කරන දේශනා පාඩය. කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා අනුනය පටිඝ විද්ධංසනි ဣට්ඨානිට්ඨේසු සත්ත සංඛාරේසු සමප්පවත්ති උපේක්ඛා පාරමිතා. එතකොට මේ චර්යා පිටක අට කතාවෙහි උපේක්ඛා පාරමිතාව පැහැදිලි කරන ආකාරය කොහොමද පැහැදිලි කරන්නේ? කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතු මහබෝසතාණන් වහන්සේගේ පාරමිතාවන් පැහැදිලි කරද්දී හැම විටම කරුණාව සහ උපාය කෞශල්‍ය මුල් කොටගෙන මේ පාරමිතාවන් විස්තර කරන්නේ. අපි මේ ඉහතදීත් පාරමිතා පිළිබඳව පැහැදිලි කරනකොට සිහිපත් කරලා තියෙනවා මහබෝසතාණන් වහන්සේගේ සියලු පාරමිතා කරුණාව පෙරදරි කොටගෙනයි පවතින්නේ. ඒ කුමක් නිසාද? සත්වයින් සසර කතරින් එතර කරන්න, සත්වයින් දුකින් මුදවීමේ මූලික අධ්‍යාසය උන්වහන්සේගේ సంతානෙහි පවතින නිසා. එතකොට අන්නේ ශ්‍රාවකයන්ටත් පාරමිතා පුරනකොට යම් ප්‍රමාණයකට කරුණාව උපකාර වෙනවා. අර මහබෝසත්වරයෙකුගේ ප්‍රමාණයට කරුණාව තිබීම නෙමෙයි ඒන් අදහස් කරන්නේ. කරුණාවයි කියලා කියන්නේ දුකටපත් වූ කෙනෙක් ඒන් මුදවන උත්සාහය. එතකොට තමන් දුකටපත් නොවි තමන් දුකෙන් නිදහස් වෙනවා වගේම අන් අය දුකටපත් නොවි ඒ අයත් ඒ අය දුකින් මුදවා ගන්නට උනන්දු වෙන ගතිය. ඉතින් මේ ස්වභාවය අපේ සිත් සතන්හි අවදි වෙන ප්‍රමාණයට අවශේෂ ගුණාංග වඩා ශක්තිමත් කර ගන්නට ඒ උපකාර වෙනවා. ඊළඟට උපාය කෞශල්‍ය. කරුණෝපාය කෞශල්‍ය කියන්නේ කරුණාවෙන් හා උපාය කෞශල්‍ය. උපාය කෞශල්‍ය කියන එක බෝසතාණන් වහන්සේට පමණක් නෙවෙයි ශ්‍රාවකයන්ටත් පාරමිතා පිරීමේදී අවශ්‍යයි. අපි මේ ඉහතදිත් ඒ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. උපාය කෞශල්‍ය කියලා කියන්නේ අදාළ පරමාර්ථය සාධනය කරගන්නට අවශ්‍ය සාධක මොනවද, බාධක මොනවද, ඒ බාධක දුරු කරමින් නිසිතන නිසි විදිහට අවස්ථාවෝචිතව සාධක යොදා ගනිමින් ඒවාෙහි ප්‍රමාණය කොතෙක්ද? ඒ වගේම යෙදී යුතු අවස්ථාව මොකක්ද? නිවැරදි සාධකේ මොකක්ද කියලා හරියට හඳුනාගෙන ඒ තැනට උපයෝගී කරගනිමින් පසු නොබැස බාධාවලින් තමන් නතර නොවි අදාළ පරමාර්ථය සාධනය වෙන තෙක් ඒ අවශ්‍ය ගුණධම් ටික සම්පාදනය කරන්නට හැකි බව තමයි උපාය කෞශල්‍යය කියලා කියන්නේ. එතකොට ඒ උපාය කෞශල්‍ය නොතිබුණොත් අපි බාධක හමුවේදී කඩා වැටෙනවා, වංචක ධර්මවලට හසු වෙනවා, ඒ වගේම අවස්ථාව ප්‍රමාණය හඳුනාගත නොහැකිව බොහෝ අවස්ථාවලදී ධර්මානුධර්ම ප්‍රතිපදාව අතරමඟ නතර වෙන්නට පිරිහෙන්නට මඟ සැලසෙන උපාය කෞශල්‍ය පරිහරණය නොකළ. ඒ නිසා මහබෝසත් වරුන්ට පමණක් නෙමේ සාමාන්‍ය ශ්‍රාවකයන් හැටියට ගුණධම් වඩන සියලු දෙනාටමත් පාරමිතා පිරීමේදී ගුණධම් වැඩිීමේදී උපාය කෞශල්‍ය අවශ්‍ය වෙනවා. තමන්ගේ මනසේ පවතින දුර්වලකම් යටපත් කරලා ගුණ අවදි කරන්නට, තමන්ගේ කායික දුබලකම් මග හරවලා කාය ශක්තිය අවදි කරගන්නටත්, ඒ වගේම සමාජයෙන් තමන්ට එන බාධක වළක්වලා අන් අයගේ සහයෝගය ලබාගෙන තමන්ගේ ගමන යන්නටත්, පාරිසරික වශයෙන් එන බාධක හඳුනාගෙන ඒවා යටපත් කරගෙන අදාළ ගුණධම් සම්පාදනය කරන්නටත්, සාංසාරික කර්ම විපාක වශයෙන් එන බාධක යටපත් කරලා අවශ්‍ය විදිහට කුසලයේ මතු කරගෙන ගුණධම් වඩන්නටත් මේ විවිධ පැතිවලින් අපට සාධක කළමනාකරණය කරගැනීමේ දක්ෂතාවය තමයි උපාය කෞශල්‍ය හැටියට හඳුනාගන්නේ. එතකොට පාරමිතා පිරීමේදී අපි කොයි කාටත් එය අත්‍යවශ්‍ය වෙනවා. එතකොට උපාය කෞශල්‍යයෙන් යුක්තව අනුනය පටිඝ විද්ධංසනි. අනුනය කියලා කියන්නේ ඇලීම. පටිඝ කියලා කියන්නේ ගැටීම. එතකොට තමන් කැමති දේවල් වල ඇලෙන ගතිය, අකමැති දේවල් වල ගැටෙන ගතිය තමයි අනුනය පටිඝ කියලා කියන්නේ. එතකොට අනුනය පටිඝ විද්ධංසනි, ඒ ඇලීම සහ ගැටීම විද්ධංසනය කරන, ප්‍රහාණය කරන, දුරු කරන, අහෝසි කරන ගතියෙන් යුක්තයි මේ උපේක්ෂාව. එතකොට ඇලීම් ගැටීම් වලින් තොරයි කියන එකයි එයින් අදහස් කරන්නේ. අනුනය පටිඝ විද්ධංසනි ඉට්ඨානිට්ඨේසු සත්ත්‍ය සංඛාරේසු සමප්පවත්ති. එතකොට ඉෂ්ට වූත් අනිෂ්ට වූත් සත්‍යයන් සහ සංස්කාරයන් පිළිබඳව සමව පවතිනා වූ ගතිය. ඉෂ්ට අනිෂ්ට කියලා කියන්නේ කැමති අකමැති, එහෙම නැත්නම් යහපත් වූ අයහපත් වූ, හොඳ නරක, හිත අහිත, මේ නොඑක ආකාරයෙන් අපේ ලෝකය දෙකට බෙදා ගන්නෝ. මේවට තමයි මම කැමති, මේවට මම අකමැති, මේවා තමයි මට ප්‍රයෝජනවත්, මේවා මට ප්‍රයෝජනෙ පිණිස පවතින, හානිය පිණිස පවතින. මේ විදිහට ඒ බෙදා ගන්නා සියලු දේවල් මෙතන ဣට්ඨානිට්ඨ කියන වචන දෙකෙන් අදහස් කරන්නේ තමන් කැමති සහ අකමැති සියල්ලක්ම. ඒ කැමති අකමැති සියල්ලක් කෙරෙහිම මොනවා කෙරෙහිද? සත්ත්‍ සංඛාරේසු සත්ත්වයින් සහ, ඒ කියන්නේ අපි පුද්ගලයෝ හැටියට, පුද්ගලයෝයි කියලා පරමාර්ථ වශයෙන් ගත්තහම ගත හැකියමක් නැහැ. නමුත් අපි පුද්ගලයෝ හැටියට සම්මත වශයෙන් හඳුනා ගන්නා වූ පංචස්කන්ධයයි. මනුෂ්‍යෝ හෝ වේවා, දෙවි බඹුන් හෝ වේවා, අවශේෂ සත්වෙන් හෝ වේවා, පොදුවේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන රටාව අපි සම්මත වශයෙන් හඳුනා ගන්නවා සත්වයින් හැටියට. ඒ සත්වයින් හැටියට නම් කර ගන්නා වූ සත්වයින් පිළිබඳවත්, ඒ වගේම අවශේෂ සියලු සංස්කාරයන්, ඒ කියන්නේ ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ආග්‍රහණ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, සිතට දැනෙන ආරම්මන, මේ සියල්ලක්ම සංඛාර කියලා ගත්තන් පස්සේ සවිඥානික අවිඥානික සියල්ලක්ම. එතකොට ඒ සියලු සංස්කාරයන් පිළිබඳව ඉෂ්ඨානිෂ්ඨ ස්වභාවය, රුචි අරුචිකම් පිළිබඳව රුචි අරුචි සියලු සංස්කාරයන් පිළිබඳව සමව පවතින ගතිය, රුචි බවකුත් නැතිව අරුචි බවකුත් නැතුව, ඒක තමයි කියන්නේ අනුනය පටිඝ විද්ධංසනි. ඇලීම් ගැටීම් දුරු කරලා ඒ ලෝකේහි ඉෂ්ටයයි සම්මත වූ දේවල් පිළිබඳවත් අනිෂ්ටයයි සම්මත වූ දේවල් පිළිබඳව සියල්ලක් පිළිබඳව මධ්‍යස්ථව පවතින්නට හැකි බව, ඒ ගුණය තමයි උපේක්ඛා පාරමිතා කියලා හඳුන්වන්නේ. දැන් එතකොට අපි අර මුලින් කිව්ව බ්‍රහ්ම විහාරයක් හැටියට පුරුදු පුහුණු කරන උපේක්ෂාවත් ඒ වගේම පාරමිතාවක් හැටියට පුරුදු පුහුණු කරන උපේක්ෂාවත් දෙකම පිළිබඳව පැහැදිලි කිරීමක් මේ දේශනා පාඩෙහි දැක්වෙනවා. එතකොට එහිදී බ්‍රහ්ම විහාරයක් හැටියට පවත්වන උපේක්ෂාවයි කියලා කිව්වේ ලෝකේහි තව කෙනෙකුට යහපත කැමති වෙන ගතිය, අනුන්ගේ අභිවෘද්ධිය, අනුන්ගේ සැපය, අනුන්ගේ යහපත පිළිබඳව උනන්දු වෙන ගතිය තමයි මෙත්තා කියලා හඳුන්වන්නේ. ඒතොර මෙත්තා කියලා කිව්වහම සියලු සත්වෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා කියන වචන පමණක් නෙමෙයි, ඒ අදහස පමණක් නෙමෙයි, ඒ හැඟීම, ඒ මනෝභාවය, ඒ මනෝභාවයෙන් යුක්තව ක්‍රියාත්මක වීමක් එතන අපේක්ෂා කරනවා. ඒ නිසා මෙත්තාව, මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම. ඒතොර මනෝ කර්ම වෙනකොට එතන චේතනාව මුල් කොටගෙන එහි සක්‍රීය වූ යම් ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. නිකන් හිතලා නිකන් ඉන්නවා කියන එක විතරක් නෙමෙයි. එතකොට යම් කිසි කෙනෙක් කායිකව උනන්දු වෙනවා අන් අයගේ සුවය වෙනුවෙන්, වාචසිකව උනන්දු වෙනවා වචන පාවිච්චි කරනවා අන් අයගේ යහපත වෙනුවෙන්, මානසිකව උනන්දු වෙනවා අනේකා සුවපත් කරන්නට, අනේකාට යහපත සිද්ධ කරා. එතකොට කායික, වාචසික, මානසික වශයෙන් අනුන්ගේ සුවය, යහපත, અભිවෘද්ධිය පිණිස උනන්දු වෙන ගතිය තමයි මෙත්තා කියලා කියන්නේ. එතකොට කරුණා කියලා කියන්නේ අන් අය දුකටපත් නොවි අන් අය දුකින් මුදවන්නට උනන්දු වෙන ගතිය. තව කෙනෙකුට පැමිණෙන දුකක්, වේදනාවක් සමනය කරන්නට කායික වශයෙන් උත්සාහවත් වෙනවා, වාචසික වශයෙන් ඒ සඳහා වචන පාවිච්චි කරනවා, මානසික වශයෙන් ඒ පිළිබඳව උනන්දු වෙනවා. එතකොට කායික, වාචසික, මානසික වශයෙන් යම්කිසි කෙනෙකුට පුළුවන් නම් අන් අය දුකටපත් වෙලා ඉන්නකොට ඒ දුකින් මුදවා ගන්නට උත්සුක වෙන්නට පුළුවන් නම් එය තමයි කරුණාව නැමැති බ්‍රහ්ම විහාරය. එතකොට මෙත්තා, කරුණා. ඊළඟට මුදිතාවයි කියලා කියන්නේ තව කෙනෙක් සුවපත් වෙලා ඉන්නවා දකිනකොට, ඒ කියන්නේ දැන් මෙත්තාවෙන් කරන්නේ අන් අයගේ සුවය, කැමති වෙන අන් අයගේ සුවය පිණිස උනන්දු වෙන ගතියනේ. කරුණාවෙන් කරන්නේ දුකටපත් වූ තැනැත්තාගේ දුක අවම කරන්න, දුරු කරන්නට උනන්දු වෙන ගතියනේ. එතකොට මේ දෙආකාර උත්සාහය තුලම තව කෙනෙක් සුවපත් වෙනකොට හෝ තමන්ගේ උත්සාහයකින් තොරව අන් අය තම තමන්ගේ කර්මානුරූපව තම තමන්ගේ උත්සාහය මත සුවපත්ව සමෘද්ධිමත්ව ඉන්නවා දකිනකොට ඒ පිළිබඳව තෘප්තිමත් වෙන, ඒ පිළිබඳව සතුටු වෙන, හදවතින්ම ඒ අනුමත කරන ගතිය තමයි මුදිතාවයි කියලා හඳුන්වන්නේ. එය ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ වූ ධර්මයක්. එතකොට උපේක්ෂාවයි කියලා කියන්නේ තව කෙනෙක් සුවපත් කරන්නට අමුතු උනන්දුවක් ඇති කරගන්නෙත් නැහැ. ඒ වගේම තව කෙනෙක් දුකින් මුදවන්නට අමුතු උනන්දුවක් ඇති කරගන්නෙත් නැහැ. එහෙම මෙත්තාවක්වත් කරුණාවක්වත් නැතිව මධ්‍යස්තව ලෝකෙ දිහා බලන්නට, ලෝකෙ සිද්ධ වෙන දේ මධ්‍යස්ත සිතින් දකින්නට ක්‍රියාත්මක වෙනවා. දැන් මෙහෙම කියනකොට ඒක බොහොම රළු ගතියක් වගේ, එහෙම නැත්නම් ඒක දුබලකමක් වගේ, ඒක නොසුදුසු දෙයක් වගේ හිතෙන්නට පුළුවන් එකවරම. නැහැ පින්නතුනේ, උපේක්ෂාව කියන එකේ ස්වરૂප දෙකක් තියෙනවා. එකක් තමයි ඥාන විප්‍රයුක්ත උපේක්ෂාව, අනිත් එක තමයි ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව. මේ ලෝකය සම්බන්ධව, බ්‍රහ්ම විහාර සම්බන්ධව කතා කරනකොට තමයි විශේෂයෙන් මේ ප්‍රභේද දෙක අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අනිත් අයට මොනවා වුණත් මට කමක් නැහැ. ඒගොල්ලන්ටනේ ප්‍රශ්නේ තියෙන්නේ, මට නෙමෙයිනේ. අසනීප වෙලා තියෙන ඒගොල්ලෝනේ, මැරෙන්නේ ඒගොල්ලෝනේ, විපත් පැමිණෙන්නේ ඒගොල්ලන්ටනේ. මොහොත ගොඩ ගලලා ගසාගෙන ගිය අනිත් අයනේ. අපේ පවුලයට මට මුකුත් වෙලා නැහැනේ. ඒ වගේම කොරෝනා වසංගතයෙන් පීඩා විඳින්න අනිත් අයනේ. අපේ ගෙදර අයට තාම හැදිලා නැහැනේ. මෙන්න මේ විදිහට ලෝකෙට මොනවා වුණත් මට ඒක අදාළ නැහැ, මට ඒක ප්‍රශ්නයක් නැහැ කියන අදහසින්, ඒ විදිහේ පටු ආකල්පයකින්, ආත්මමූලික වූ පටු ආකල්පයකින් තව කෙනෙකුට සිද්ධ වෙන විපත, දුක දකින්නට උනන්දු නොවි, ඒ කියන්නේ කරුණාවකුත් නැහැ, මෛත්‍රියකුත් නැහැ. ඒ කරුණා මෛත්‍රියක් නැතුව පවතින්නේ ඇත්තටම ප්‍රඥාවෙන් ඇති කරගන්න උපේක්ෂාවක් මත නොවේ. මේ කියන තැනදී මෝහය මත, අවිද්‍යාව මත, ආත්ම තෘෂ්ණාව මත, පටු ආකල්පය මත මනුස්ස ගුණධර්ම නොඇඩුණු බව මත ඒ තැනැත්තාට කිසි ගැටලුවක් නැහැ ලෝකේ කාට මොනවා වුණා. එතකොට ඒ උපේක්ෂාව හඳුන්වනවා ඥාන විප්‍රයුක්ත උපේක්ෂාව හැටියට, අඥාන උපේක්ෂාව හැටියට. එතකොට ඒ අඥාන උපේක්ෂාව සමහරලාට සත්තු සිව්පාවන්ටත් තියෙනවා, දුර්වල මනසක් ඇති මනුස්සයින්ටත් ඒ බඳු උපේක්ෂාවක් පවතිනවා. එතකොට එහෙම අයට තමන්ගේ ජාතිය විනාශ වෙනවද, රට විනාශ වෙනවද, ලෝකෙ විනාශ වෙනවද, සසුන විනාශ වෙනවද, අනිත් අයට මොකද වෙන්නේ, පරිසරයට මොකද වෙන්නේ, ඒවා ඒගොල්ලන්ට අදාළ ප්‍රශ්න නෙමෙයි. ඒවැදී කිසිම සැලීමක් නැතුව ඉන්නවා. එතකොට දැන් අර ටිකක් හැඟීම තියෙන අය ජාතිය ගැන, රට ගැන, සාසනය ගැන, මනුස්ස වර්ගයා ගැන උනන්දු වෙනකොට සමහරට මේගොල්ලෝ අර අඥාන උපේක්ෂාවෙන් යුක්ත අය ධර්මයත් උපකාර කරගන්නවා අරගොල්ලන්ට මේ තමන් ඉන්න තත්ත්වේ වඩා උසස් තත්ත්වයක් කියලා පෙන්වන්න. එතකොට රට ජාතිය ගැන අර විදිහට හැඟීමෙන් කතා කරනකොට, සාසනය ගැන අනිත් මිනිස්සුන්ට සිද්ධ වෙන විපත ගැන හැඟීමෙන් කතා කරනකොට මේ අඥාන උපේක්ෂාවෙන් කටයුතු කරන අය සමහර විට කියනවා වයිචර ගණන් ගන්න දෙයක් නැති, ඔය ලෝක ස්වභාවයනේ, ලෝකෙ හැටි එහෙමනේ, අපිට ඒවා වළක්වන්න බැහැනේ, හැම දෙයක්ම අනිත්‍යයිනේ, අනිත්‍යයි කියලා දේශනා කරපු ලෝකෙ එක විතරක් නිත්‍ය වෙන්න විදිහක් නැහැ. මේ විදිහට අනිත්‍ය ගැන, එතකොට අනාත්ම ධර්මයේ පිළිබඳව, දුක පිළිබඳව, ලෝක ස්වභාවය පිළිබඳව නොයෙක් විදිහට අනිත් අයට අනුශාසනා කරන්නත් ඒ අය පෙළඹෙන්නට පුළුවන්. එතකොට අපිට එකවරම හිතෙන්න පුළුවන් ඒ අය හුඟක් ධර්මයේ ගැන හිතලා මධ්‍යස්ථව ඉන්නවා වගේ. ඇත්තටම ඒ අය ධර්මයේ ගැන හිතලාද එහෙම මධ්‍යස්ථව ඉන්නේ කියලා අපිට බලා ගන්නට වෙන්නේ, ඒ අනුන්ට වෙන විපත තමන්ටත් සාධාරණ වෙනකොට, තමන් වෙතත් පැමිණෙනකොට ඒ අයට අර කියන මධ්‍යස්ථ භාවයේහි පවතින්නට පුළුවන්ද? එතකොට හැබෑවටම ලෝකයේ පිළිබඳ උපේක්ෂාවක් නම්, ධර්මානුකූල උපේක්ෂාවක් නම්, ප්‍රඥාවෙන් යුක්ත උපේක්ෂාවක් නම් ඇති උනේ අනුන්ට විපත පැමිණෙනකොට විතරක් නෙමෙයි, තමන්ට ඒ විපත පැමිණෙනකොටත් මැදහත් වෙන්නට පුළුවන් විය යුතුයි. එතකොට අල්ලපු ගෙදර දරුවාට විපත්තියක් වෙනකොට ඕක ඉතින් ඔහොම තමයි ලෝක ස්වභාවය කියලා හිතන තැනැත්තාට තමන්ගේ දරුවාට කිවිසුමක් යනකොටත් අමාරු වෙනවා නම් එතන තියෙන්නේ නිවැරදි උපේක්ෂාව නෙමෙයි. එතන තියෙන්නේ මට නෙමෙයිනේ, අපට නෙමෙයිනේ, අපට අදාළ නැහැනේ, අනුන්ට මොන වුණත් මට කමක් නැහැනේ කියන පටුවාකල්පයක් තමයි එතන තිබිය හැක්කේ. තව වඩා ගැඹුරින් අපි විමසලා බලන්නට ඕන මේ මනෝභාවයන් පිළිබඳව. ඒ වංචක ධර්ම හැටියටද මේ උපේක්ෂාව අපේ මනසෙ මතුවෙන්නේ, සැබෑවටම ඥාන සම්ප්‍රයුක්තවද කියලා. එතකොට ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව අපි කොහොමද හඳුනාගන්නේ? ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාවේ තියෙන්නේ උනන්දු වෙන්නේ නැති ගතිය නෙමෙයි. එතන ඒතනත්තා උනන්දු වෙනවා ලෝකයේ සම්බන්ධව ප්‍රඥාවෙන් විමසා බලන්නට. එහෙම ප්‍රඥාවෙන් විමසා බලනකොට ඒතනත්තාට වැටහෙනවා මේ අදාළ හේතු ප්‍රත්‍ය අනුවයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ඒක ලෝක ධර්මතාවය. එතනින් එහාට උන්වහන්සේට, එහෙම නැත්නම් ඒ ඥානවන්තයාට වැටහෙන්නට ගන්නවා මේ ලෝක ස්වභාවයට පටහැනි වෙලා යමක් කරන්නට පුළුවන් කමක් නැහැ. එතනදී මධ්‍යස්ථව පවතින්නට අවශ්‍යයි කියන කාරණේ ප්‍රඥාවෙන් දැකලා මදහත් සිතින් ලෝකයේ පිළිබඳව පවතින්නට ක්‍රියාත්මක. එහෙම නැතුව එතනතර කරුණාව නැතුව නෙමෙයි, මෛත්‍රිය නැතුව නෙමෙයි. හැබැයි ඒ කරුණාව මෛත්‍රිය යොදවලා එතනදී අන් අය සුවපත් කරන්නට හැකියාවක් නැතිනම් ඒ බව හේතුඵල වශයෙන් ප්‍රඥාවෙන් වටහා ගන්න තැනදී මධ්‍යස්තව ලෝකයේ දිහා බලනවා ඇරෙන්නට අනේ අපොයි කියලා තමන් පශ්චාත්තාප වුණා කියලා ඇති වැඩක් නැහැ. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාක්‍ය වංශය විනාශ කරන්නට විදුඩබ කුමාරයා නික්ම යනකොට උන්වහන්සේ මහමග අභියස කොළ නැති ගහක් යට වැඩ ඉඳිමින් විදුඩබ කුමාරයාට සංඥාවක් ඇති කළා තමන්ගේ ඥාති ඝනයා පිළිබඳව තමන් උනන්දු වෙනවා කියන හැඟීමක් විදුඩබ කුමාරයාට ජනිත කළා. එතකොට ඒ අදහස නිසා විදුඩබ කුමාරයා ආපසු හැරුණා එදා යුද්ධයට යන්නේ නැතිව. දෙවැනි අවස්ථාවෙත් පිටත් වුණාම දෙවැනි අවස්ථාවෙත් බුදුරජාණන් වහන්සේ මහමග වැඩ ඉඳිමින් උපායශීලීව විදුඩබ කුමාරයා ආපසු හරවලා යවුවා. එතකොට අවස්ථා දෙකකදීම බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ තමන්ගේ ඥාති වර්ගයාගේ ජීවිත ආරක්ෂා කළා. හැබැයි තුන්වෙනි අවස්ථාවේ නික්ම යනකොට බුදුරජාණන් වහන්සේ නිහඬ වෙනවා. එතෙන්දී උන්වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඇයි තථාගතයන් වහන්සේ තුල කරුණාව නැති නිසාද, මෛත්‍රිය නැති නිසාද? උන්වහන්සේ මහා කරුණිකයි. ඒ නිසා උදේ හවස මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේ බලනවා කාටද පිහිට වෙන්නට පුළුවන් කියලා. එතකොට ඒ බඳු මහා කරුණාවක් ඇති තථාගතයන් වහන්සේ තුන්වෙනි අවස්ථාවේ විදුඩබ කුමාරයා නික්ම ගිහිල්ලා තමන්ගේ ඥාති ඝනයා සමූල ඝාතනය කරද්දී උන්වහන්සේ නිහඬ වුණා. ඇයිද නිහඬ වුනේ? කරුණා මෛත්‍රිය නැතිකම නිසා නෙමේ. ප්‍රඥාවෙන් උන්වහන්සේ දකිනවා මේ අවස්ථාවේදී මේ වැළැක්විය නොහැකි කාරණයක් කුමක් නිසාද හේතුඵල සැකසෙන්නේ එයසේ සිද්ධ වෙන්නට. එතකොට ඒ සත්වයින්ගේ කුසලා කුසල කර්මයන්ට අනුව, ලෝක ධර්මතාවයන් අනුව, ලෝක ස්වභාවය අනුව යමක් එසේ සිදු විය යුතු තැනට කරුණු ගොනු වෙනවා නම් ඒ පිළිබඳව කලබල වීම නිෂ්ඵල දෙයක්. මේ කාරණේ ධර්මානුකූලව හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් නිවැරදිව වටහා ගන්නට පුළුවන් ඥානවන්තයා එබඳු තැනදී කලබල වෙන්නේ නැහැ. මධ්‍යස්තව ලෝකේ දිහා බලන්නට ඒතනත්තාට පුළුවන් වෙනවා. අන්නේ ගුණය තමයි මෙතන කරුණා බ්‍රහ්ම විහාරයයි කියලා හඳුන්වන. එහෙම නැතුව කරුණා මෛත්‍රිය නැතිකම නිසා නිහඬ වෙනව නෙමෙයි. කරුණා මෛත්‍රිය නැතිකම නිසා නම් නිහඬ වෙන්නේ, ප්‍රඥාව නැතිකම නිසා නම් නිහඬ වෙන්නේ. එතන තියෙන්නේ අඥාන උපේක්ෂාවක්. ඒ කියන්නේ කාරණයෙන් සිද්ධ වෙන්නට පුළුවන් අනර්ථය තේරුම් ගන්නට බැරිකම නිසා හෝ, එහෙම නැත්නම් ආත්ම මූලික පටු ආකල්පය නිසා ඒව ගැන හිතන්නට තරම් පෙළඹෙන්නේ, ඒ තරම් මානුෂීය තෙත් ගතියක් තමන්ගේ මනසේ නැතිකම නිසා. එතකොට ලෝකෙ වැඩි හරියක් දෙන එහෙම අය ඉන්නවා. අනුන්ගේ ප්‍රශ්නේදී තමන්ගේ මනසේ එබඳු සංවේදී බවක් උපදින්නේ නැහැ. ඇයි ඒ? මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන කියන මේ මානුෂික ආකල්පය ඔවුන් තුල වර්ධනය වෙලා නැහැ. අනුන්ට මොනව වුණත් කමක් නැහැ. මම හොඳින් හිටියොත්, මම යහත්ින් හිටියොත් ඒ ප්‍රමාණවත් කියන විදිහේ පටු ආකල්පයක් තුල ක්‍රියාත්මක. දැන් වර්තමාන සමාජයේ දිහා බැලුවෙන් පස්සේ බොහෝ දෙනාගේ ක්‍රියාකලාපයන් ඒ විදිහේ ස්වභාවයකින් තමයි පවතින්නේ. නමුත් අපට පේනවා හුඟක් දෙනා අනිත් අයට උදව් කරන්න, අනිත් අයට උපකාර කරන්න පෙළඹෙනවා. දැන් ලෝකෙ වැඩි හරියක් බැලුවෙන් පස්සේ අපට පේනවා අසරණයින්ට පිහිට වෙන්නට ඉදිරිපත් වෙන අය හුඟක් වර්තමානයේ වෙනකොට බහුලව අපට පේනවා. එතකොට එහෙමනම් ඒ අසරණයින්ට පිහිට වෙන්න හදන්නේ, දුක්ඛිතයින්ට උපකාර කරන්නට උත්සාහ කරන්නේ කරුණාව නිසා නෙමෙයිද, මෛත්‍රිය නිසා නෙමෙයිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පිටතුනේ කරුණා මෛත්‍රිය නිසාත් ඇතැම් කෙනෙක් අන් අයට උපකාර කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. බහුලව වැඩි දෙනෙක් කරුණා මෛත්‍රිය නිසා නෙමෙයි ඉදිරිපත් වෙන්නේ, අනේකා දුකටපත් වෙනකොට ඒ පිළිබඳව තමන්ට ඇතිවෙන මානසික කම්පණය තමන්ට දරා ගන්නට බෑ. ඒ මොකක් නිසාද? මෙත්තාවත් නැ, කරුණාවත් නැ, ඒ වගේම උපේක්ෂාවත් නැ. මෙත්තාව තියනවා නම් අන් අය සුවපත් කරන්නට උනන්දු වෙනවා. හැබැයි ඒකෙන් තමන් දුකටපත් වෙන්නේ නැ, තමන් කම්පණයටපත් වෙන්නේ නැ. කරුණාව තියනවා නම් ඒ කරුණාවෙන් අන් අය දුකින් මුදවා ගන්නට උත්සාහ කරනවා. ඒකෙන් තමන් ඇතුළතින් තැවෙන්නේ නැ. එහෙම තැවෙනවා නම් එතන තියෙන කරුණාවක් නෙමෙයි පින්නතුනි. එතකොට යම් කෙනෙක් කියනවා නම් අනිකාගේ දුක දැකලා මගේ මනසට ලොකු පීඩාවක් ඇති උනායි කියලා, එතන තියෙන කරුණාව නෙවෙයි. මොකද කරුණාවෙන් එහෙම 10ක් ඇති කරන්නේ නැහැ. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී සිහිපත් කරන කරුණා සීතල හදයන්, කරුණාවෙන් සිසිල් වූ හදවත. ඒතර හදවත ගිනි ගන්නෙ නැහැ කරුණාවෙන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මහා කරුණික වෙනකොට උන්වහන්සේට දවස මුළුල්ලේම අසහනෙන් ඉන්නට වෙන්නේ. ඒ කරුණාව නිසා අනිත් අයගේ දුක දකිනකොට, අනිත් අයගේ පීඩාව දකිනකොට උන්වහන්සේ කම්පණයටපත් වුණා නම්, වෙහෙසටපත් වුණා නම්, සංවේදීව දරා ගන්නට නොහැකි මට්ටමට උන්වහන්සේගේ මනස කම්පණයටපත් වුණා නම්, ඒ මහා කරුණාව නිසා දවස මුළුල්ලේම විඳවන්නටයි බුදුරජාණන් වහන්සේට වෙන්නේ. එහෙම එකක් නෙමෙයි. කරුණාව තුළ තියෙන එහෙම දාහ ගතියක් හෝ චිත්ත පීඩා ඇති කරන ගතියක් නෙමෙයි. කරුණාව තුළ තියෙන තාම මොලොක් සෞම්‍ය ගුණයක් එතන ඇති වෙන්නේ. අන් අය දුකින් මුදවා ගන්නට උනන්දු වෙන ගතිය. අන් අය සුවපත් කරන්නට උත්සාහවත් වෙන ගතිය. ඒ නිසා කරුණාව තුළ තව කෙනෙකුගේ දුකක් දැක්කහම කම්පණය වෙන ගතියක් නැහැ. පීඩාවට පත් වෙන ගතියක් නැහැ. ඒයින් දාහයට පත් වෙන ගතියක් නැහැ. එතන තියෙන්නේ ඉතා මොදු විදිහට අනිකා දුකටපත් වෙලා ඉන්නවා දකිනකොට ඒ දුක අවම කරන්නට උනන්දු වෙන ගතිය. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපේ මනසේ කරුණාව හැටියට මතුවෙනකොට එහෙම යම් යම් කම්පනයන් ඇති වෙනවා. ඒක තම තමන්ගේ මානසික తত্ত্বය ඒ తত্ত্বයන් පිළිබඳව නැවත නැවත පරීක්ෂා කරලා වඩා නිවැරදි තැනකට ඒ කරුණාව දියුණු කරගන්නට ඕන. අපිට කරුණාව වගේ පෙන්වන්නට පුළුවන් වෙනත් වූ වංචක ධර්මයක්. ඒ නිසා හැබෑ කරුණාව ඇති වෙන තැන තමන්ගේ සිතට පීඩාවක් දාහයක් ඇති වෙන්නට විදිහක් නැහැ. ඒ වගේම මෙත්තාව ඇති වෙන තැන අනිකා සුවපත් කරන්නට උනන්දු වෙනවා විනා ඒ සුවය සමෘද්ධිමත් නොවුනොත් අපි හිතමු දරුවා පිළිබඳව හෝ ඥාතියා පිළිබඳව හෝ හිතවතා පිළිබඳව හෝ අපිට මෙත් සිතක් ඇති වෙනවා කියලා ඒතනත් සුවපත් කරන්නද එතකොට ඒ සුවපත් කිරීමේ අපේක්ෂාව ඉටු නොවුනොත් අපි දුකටපත් වෙනවා නම් අපි සන්තාපයටපත් වෙනවා නම් එහෙමනම් එතන තිබිලා තියෙන්නේ මෙත්තාව නෙමේ අපේක්ෂාව බලාපොරොත්තු දැන් මේ උපේක්ෂාව කියලා කියන කාරණේ අපිට නිවැරදිව හඳුනා ගන්න තියෙන හොඳම තැනක් තමයි තව කෙනෙක් දුකටපත් වෙනකොට ඒතනත්තාගේ දුක දැකලා අපේ මනසේ කම්පනයක් මතුවෙනවා නම් ඒ කම්පනය තුලින් නම් අපි ක්‍රියාත්මක වෙන්නේ ඒ අපේ හිතට ඇතිවෙන අමාරුව තුලින් නම් වේදනාව තුලින් නම් ඒ අදි සංවේදී බව නිසා අනේකාගේ දුක මට දරා ගන්න බැරි කම නිසා නම් මම ක්‍රියාත්මක වෙන්නේ එතන උපේක්ෂාවක් නැහැ එතන හැබැයි කරුණාව හෝ මෛත්‍රිය කියන මූලික ගුණයන්හි සැබෑ ස්වરૂපෙ නෙමේ ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ මනසෙහි දුර්වලකම මේවා හරි පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕන අනුන් පිළිබඳව උනන්දු වෙන්නට අවශ්‍යයි කුමකටද අනුන්ගේ යහපත වෙනුවෙන් අන් අය දුකින් මිදවීම වෙනුවෙන් නමුත් අනේකා දුක් විඳිනවා දැකලා මට අමාරුවක් ඇති වෙලා නම් මම ක්‍රියාත්මක වෙන්නේ එතකොට මං ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කරුණාවෙන් නෙවෙයි මගේ අමාරුව සංසිඳවා ගන්න. ඒක කරුණාවවත් මෛත්‍රියවත් උසස් ගුණයක්වත් නෙමෙයි එතන තියෙන සංවේදී බව තුළින් සිහියෙන් තොරව අනුන්ගේ දුක තමන් භුක්ති විඳින ගතිය. උදාහරණයක් ඇටියට ගත්තොත් තව කෙනෙකුගේ කකුල තුවාල වෙලා ලේ ගලනකොට ඒ තුවාලේ තියෙන මනුස්සයා කෙලින් හිටගෙන ඉන්නවා ඒක දිහා බලා ඉන්න සමහරුන්ට කැරකිල්ල හැදිලා කලන්ත හැදිලා සිහි නැතුව වැටෙනවා ඒ කුමක් නිසාද අනුන්ගේ දුක තමන් භුක්ති විඳිනවා එතකොට අනිත් කෙනාට මේ සැබෑවටම කායික වශයෙන් මානසික වශයෙන් මේ වේදනාව දැනෙන්නේ අනේකාගේ වේදනාව තමන් උපකල්පනය කරමින් තමන් උපාදාන කරගත්තු සංඥා වේදනා මත තමන් විඳිනවා ඒ වේදනාව තමන්ට දරා ගන්නට බැරුව තමන් සිහි නැති වෙන්නට පුළුවන් ක්ලාන්ත වෙන්නට පුළුවන්. ඒතකොට ඒක යහගුණයක් නෙමෙයි. ඒක ප්‍රබල දුර්වලකමක් මනසේ සිහියෙන් තොරවීම සහ සංවේදී බව ප්‍රඥාවෙන් පාලනය කරගන්නට නොහැකි වීමේ හේතුව තමයි අනුන්ගේ දුකෙහිදී අපි පීඩාවටපත් වෙන්නේ. එතකොට බොහෝ කොට ලෝකේ කරුණාව නිසාවත් මෛත්‍රිය නිසාවත් නෙවෙයි අනුන්ට උදව් කරන්නට ඉදිරිපත් වෙන්නේ ඒ අනුන්ගේ පීඩාව දකිනකොට එය මට දරා ගන්නට බැරි නිසා එය පිළිබඳව නිහඬ වුණහම මට මගේ මනසින් චෝදනාවක් ඇති වෙනවා පසුතැවීමක් ඇති වෙනවා අපරාධ මං ඒක කළේ නැත්තේ අපරාධය අර සතා බේරගත්තේ නැත්තේ මම දැක දැකනේ සතා මැරුණේ මට බේර ගන්න තිබුණානේ එතකොට ඒ චෝදනාවෙන් මට නිදහස් වෙන්න ඕන. ඒ චිත්ත පීඩාවෙන් මට නිදහස් වෙන්න ඕන. ඒ වරදකාරී හැඟීමෙන් මම ගැලවෙන්නට ඕන. ඒ වගේම අනේකාගේ පීඩාව දකින්නකොට මගේ මනසේ ඇති වෙන කම්පණයෙන් මම නිදහස් වෙන්නට ඕන. ඒ සඳහා මම දන්න හැම දෙයක්ම කරලා අනේකා ගොඩ ගන්නට උත්සාහ කිරීම කරුණාවවත් මෛත්‍රියවත් නෙමෙයි පිටු. හැබැයි එහෙම හරි කරනවා නම් ඒකෙන් ලෝකෙට යහපතක් වෙනවා. ඒ ලෝකෙට යහපතක් වීම නිසා තමන්ටත් සසර ගමනේ ලෝකයෙන් ප්‍රතිඋපකාර හැටියට යහපතක් සැලසෙනවා. තමන්ට පීඩාවක් පැමිණෙනකොට අන් අයගේ උපකාර ලබන්නට තමන්ගේ පීඩා අවම වෙන්නට හේතුවක් වෙනවා. හැබැයි මානසික ගුණාංගයක් දියුණු කරගෙන කෙලෙස් නසන්න නිවන් දකින්න ගුණයක් හැටියට එය අවදි වෙන්නේ නැහැ. මොකද එතන තියෙන්නේ සිහියෙන් තොර බව සහ සංවේදී බව ප්‍රඥාවෙන් පාලනය කරගත නොහැකි දුර්වලකම නම් එය කෙලෙස් නසන්නට උපකාර වෙන ධර්මයක් නෙමෙයි. එය හුදෙක් කරුණාවේ වේශයෙන්, මෛත්‍රියේ වේශයෙන් මතුවෙන වංචක ධර්මයක් පමණයි. අන්නේ වංචක ධර්මයට හසු වුණහම තමයි තමන්ට අනිත් අයට උදව් කරන්න පුළුවන් තැනදිත් බැරි තැනදිත් තමන් දඟලනවා. දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවේදී විදුඩබගේ ගමන වැළැක්වුවා, දෙවෙනි වතාවේදී වැළැක්වුවා, තුන්වෙනි වතාව වළක්වන්නට උත්සාහ කළේ නැහැ. ඇයි? හේතුඵල වශයෙන් කර්මානුරූප එය විය යුත්තක් බව දකින නිසා උන්වහන්සේ උපේක්ෂා සහගත වුණා එතන. නමුත් සාමාන්‍ය ප්‍රතඥයෙකුට එහෙම අවස්ථාව ප්‍රමාණය નિවරදිව හඳුනා ගන්නට බෑ. ඒ හඳුනා ගන්නට බැරුවා විතරක් නෙමේ, තමන්ගේ මනසින් ඇති කරන කම්පනය, ඒ තමන්ට ඇති තමන්ගේ සිතින් ඇති කරන චෝදනාව, වරදකාරී හැඟීම්, ඒක තමන්ට දරා ගන්න බැරි වෙනකොට අර සිද්ධ වෙන විනාශය, සිද්ධ වෙන විපත වළක්වන්නට පුළුවන් වුණත් බැරි වුණත් තමන් දඟලනවා. එතකොට අන්න එතනයි සැබෑ උපේක්ෂාව ඇති විය යුත්තේ. මේ වැළැක්විය හැකි දෙයක්ද නොහැකි දෙයක්ද, මේ මෙතරදී ක්‍රියාත්මක වීම ඵලදායකද නැතිද, මේ විදිහට නුවණින් දකිනකොට අපිට ප්‍රඥාවෙන් වටහා ගන්න පුළුවන් නම්, නුවණින් වටහා ගන්න පුළුවන් නම් හේතුඵල වශයෙන් දේවල් සිදුවෙන ආකාරය ඒ ප්‍රඥාවේ ප්‍රමාණය මත තමයි අපට උපේක්ෂාව දිනු කරන්නට පුළුවන් වෙන්නේ. ප්‍රඥාව නැති තැන දිනු වෙන උපේක්ෂාව අඥාන උපේක්ෂාවක්. ඒ ක්‍රම දෙකකින් මතුවෙන්නට පුළුවන්. ඒවා තමන්ට අදාළ නැහැ කියන අදහසින් ආත්ම මූලික පටුවාකල්පයෙන් බැහැර වෙන්නටත් පුළුවන්. ඒ වගේම සිද්ධ වෙන විනාශය වටහා ගන්නට බැරිකම නිසා නිහඬ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ජාතියට සිද්ධ වෙන විපත, ඒ වගේම සාසනයට වෙන විපත, මනුෂ්‍ය වර්ගයාට වෙන විපත සහ ඒ තුලින් තමන්ටත් අවසානයේ සිද්ධ වෙන විපත තමන්ට පැහැදිලිව තේරෙන්නේ ප්‍රඥාව නැති නිසා. හේතුඵල වශයෙන් දේවල් ගණනය කරගන්න බෑ. ඒ නිසා බොහොම මධ්‍යස්ථව ඉන්න ඕනේ. යන හැටියට ඒවා ගිය දෙන්, ওই තියෙන හැටියට දේවල් තිබුණ දෙන් අපි ඕවා ගැන එච්චර කලබල වෙන්නේ නැහැ කියලා නිහඬ වෙනවා. මොකක් නිසාද? වෙන්න යන විපත තේරෙන්නේ නැහැ. හරියටම උදාහරණයකින් කිව්වොත් පින්නතුනේ, දැන් මීහරක් රංචුවක් සමහර වෙලාවට මහපාරේ යනකොට පිටිපස්සෙන් ඇවිදින් වාහන ළඟට ඇවිත් කිට්ටුවෙන් හෝන් ගහනවා, ශබ්ද කරනවා. කොච්චර ශබ්ද කළා වුණත් අර මීහරක් ටික වටපිට බල බල කම්පට ගගහ මල මුත්‍ර හලමින් වලිගේ වනමින් අර යන වේගය මිසක් ඊට වඩා වෙනසක් නැහැ. දැන් සාමාන්‍ය මිනිස්සෙක් ළඟට ඇවිල්ලා වාහනයක් ඒ විදිහට නලාව ශබ්ද කළොත් ඒ මනුස්සයා ටිකක් කලබල වෙනවා. එතකොට නමුත් මේ මීහරක්ගේ 아무තු කලබල වීමක් නැහැ. කලබල වෙන්නේ නැත්තේ ඇයි? ඒ සත්තු තුළ එහෙමනම් උපේක්ෂාවක් තියෙනවා. අර මිනිස්සෙයින්ට වැඩිය. මොකද්ද ඒ උපේක්ෂාව? අඥානකම නිසා, වෙන්න යන හානිය තේරුම් ගන්නට බැරි නිසා. මෙතෙන්දි විය හැකි අනතුර පිළිබඳව අදහසක් නැහැ, වැටහීමක් නැහැ. එතකොට කිසිම කම්පනයක් නැතුව, සැලීමක් නැතුව බොහෝම උපේක්ෂා සහගතව අර යන විදිහටම යන්නට මීහරකට පුළුවන්. ඒ කුමක් නිසාද? එතනත් යම්කිසි උපේක්ෂාවක් තියෙනවා. ඇලෙන්නේ ගැටෙන්නේ නැති ගතියක් එතනත් තියෙනවා. එතන තැතිගන්නේ නැති ගතියක්, කම්පණය නොවන ගතියක් එතනත් තියෙනවා. ඒ කුමක්ද? අඥානකම නිසා. වෙන්න යන විනාශය තේරුම් ගන්නට බැරිකම නිසා, මෝහය නිසා, අවිද්‍යාව නිසා යම්කිසි කෙනෙක් තුළ උපේක්ෂාව මතුවෙන්නට පුළුවන්. සසරින් එතර වීම පිළිබඳව බොහෝ දෙනා සංසාරයේ බිය දැකලා උනන්දු වෙනකොට තව සමහර කෙනෙක් කල්පනා කරනවා, ඉතින් එහෙම අපිට ඉතින් මේ ඉක්මනට මේකෙන් එගොඩ වෙන්නට කියලා එහෙම කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් අනිත් අය යනවා වගේ අපිත් යනවනේ. තව ටික කාලයක් සසර හිටියයි කියලා ප්‍රශ්නයක් නැහැ. සමහර කෙනෙක් තෘෂ්ණාවෙන් එහෙම හිතනවා. සමහර කෙනෙකුට මේ සසරේ තියෙන අනතුර පේන්නේ නැහැ. ඒක වටහා ගන්න ශක්තිය නැහැ. ඒ නිසා ඒ නොයතහීම නිසා, විද්‍යාව නිසා, මෝහය නිසා යම්කිසි කෙනෙක් තුල උපේක්ෂාවක් ඇති වෙන්නට පුළුවන්. එතකොට උපේක්ෂාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව සහ ඥාන විප්‍රයුක්ත උපේක්ෂාව කියලා. ඒ ඥාන විප්‍රයුක්ත උපේක්ෂාවත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොහොමද? කාරණේ වටහා ගන්නට ප්‍රඥාව නැතිකම නිසා, අනුවණකම නිසා, මෝහය අවිද්‍යාව නිසා යම් කෙනෙක් නිහඬ වෙන්නට පුළුවන්. මධ්‍යස්ත වෙන්නට පුළුවන්, උපේක්ෂා සහගත වෙන්නට පුළුවන්. දෙවැනි ක්‍රමේ තමයි ආත්ම තෘෂ්ණාව නිසා මානුෂීය හැඟීමක් නැති නිසා ප්‍රශ්නේ තේරෙනවා, වෙන්නට යන විනාශය තේරෙනවා. හැබැයි මට නෙමෙයිනේ, අපට නෙමෙයිනේ, අපට ගැටලුවක් නැහැනේ. අන්නේ පටුවා කල්පය නිසා මැදහත් වෙන්නේ, අපට ඒව අදාළ නැහැ කියන අදහසයි. එතකොට මෝහය නිසා, විද්‍යාව නිසා යම්කිසි කෙනෙක් ප්‍රශ්නේ ප්‍රශ්නයක් හැටියට වටහා ගන්නට බැරි නිසා මධ්‍යස්ත වීමක්, ආත්මార్థකාමී පටුවා කල්පයෙන් මානුෂීය හැඟීම් අවදි නොවි තමන් ගැන පමණක් හිතලා ලෝකය ගැන නොහිතා ලෝකෙට මොනව වුණත් කමක් නැව අපට අදාළ නැහැ කියලා නිහඬ වෙනවා නම් එතනදී ඇති වෙන උපේක්ෂාවත් මෙය ಗುಣධර්මයක් හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ಗುಣධර්මයක් හැටියට බ්‍රහ්ම විහාරයක් හැටියට උපේක්ෂාව දියුණු කළ යුත්තේ අනුන්ට පැමිණෙන විපතේදී ඒ විපත වළක්වන්නට කරුණාවත් තමන් තුළ අවංකව මතුවෙනවා. ඒකෙන් තමන් දැවෙනවා නෙමෙයි, හැබැයි අනිකා වරදින් දුකෙන් මුදවන්නට පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. ඒ වගේම අනුන් සුවපත් කරන්නට තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. නමුත් යම් අවස්ථාවක තමන්ට ප්‍රඥාවෙන් වැටහෙනවා නම් මෙතනදී පවතින සාධක අනුව කළ හැකි දෙයක් නැහැ කියලා, එබඳු තැනකදී අමුතුවෙන් සිත්තැවුලක් ඇති කරගන්නේ නැතිව, අමුතු කම්පනයක් ඇති කරගන්නේ නැතුව, අමුතු පශ්චාත්තාපයක් ඇති කරන්නේ නැතිව, තමන්ගේ මනසින් තමන්ටම චෝදනා කරගන්නේ නැතිව මධ්‍යස්තව ලෝකයේ දිහා බලන්නට පුළුවන් ගතිය, ඒ සිද්ධ වෙන දේ දිහා වැදහත්ව දකින්නට පුළුවන් ගතිය, මානසික වෙනසක් නැතිව, අන්න ඒ උදාර ගුණය තමයි, ඒ ඥාන සම්ප්‍රයුක්ත මධ්‍යස්ත ගුණය තමයි මෙතන උපේක්ෂා බ්‍රහ්ම විහාරයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට උපේක්ෂා පාරමිතාවයි කියලා හඳුන්වන්නේ පින තුනේ තමන්ගේ ජීවිතයට යම් යම් ඉෂ්ඨ අනිෂ්ඨ අරමුණු පැමිණෙනකොට. ඒ කියන්නේ ලාභ අලාභ, තමන්ට ලාභයකුත් ඇති වෙනවා අලාභයකුත් ඇති වෙනවා. දැන් මේ ලාභයේදී උද්දාමයටපත් වෙන්නේ නැතිව, අලාභයේදී කනගාටුවටපත් වෙන්නේ නැතිව මධ්‍යස්තව ඒ දෙකම ඉවසා ගන්නට පුළුවන් නම්, ඊළඟට යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක, කායික මානසික වශයෙන් සැපයක් ලැබෙනකොටත් අපිට ඒ පිළිබඳ උද්දාමයටපත් නොවි, එහි තෘෂ්ණාවෙන් මුසපත් නොවි, තෘෂ්ණාවෙන් හැඟීම්overline එහි ගිලෙන්නේ නැතිව කරුණ වටහාගෙන නුවණින් එය පරිහරණය කරන්නට පුළුවන්. ඒ වගේම කායික මානසික දුක්ඛයක් මතුවෙනකොට ශෝකයට, සන්තාපයට, පශ්චාත්තාපයට පත් වෙන්නේ නැතිව, හඬාවැළපෙන්නේ නැතිව, මානසිකව කඩා වැටෙන්නේ නැතිව, ඒ එන දෙයට අපිට මැදහත් ඔරොත්තු දෙන්නට පුළුවන් නම්, අන්න ඒ තමන්ගේ ජීවිතයේ සම්බන්ධව බලපවත්වන ස්ථානිෂ්ඨ කාරණා සම්බන්ධව මධ්‍යස්තව දරා ගන්නට පුළුවන් ගතිය තමයි උපේක්ෂා පාරමිතාවයි කියන්නේ. එතකොට උපේක්ෂා බ්‍රහ්ම විහාරයේ සහ උපේක්ෂා පාරමිතාවේ තියෙන වෙනස මොකක්ද? වෙනස තමයි උපේක්ෂා බ්‍රහ්ම විහාරය අනුන් සම්බන්ධව, ලෝකයේ සම්බන්ධවයි ජනිත වෙන්නේ. එතකොට අනුන්ට කුසල අකුසල කර්ම විපාක දෙනකොට, අනුන් සම්බන්ධව සබා දහම් න්‍යාය ක්‍රියාත්මක වෙනකොට, එහි උස්පහත් ගතිය, එහි ස්ථානිෂ්ඨ ස්වභාවය කෙසේ වුණත් එය වැළැක්විය නොහැකි තැනකදී අපට මැදහත්ව ඒ ලෝකෙට සිද්ධ වෙන දේ, අනුන්ට සිද්ධ වෙන දේ කම්පණයකින් තොරව ඒ දිහා බලන්නට පුළුවන් ගුණය උපේක්ඛා බ්‍රහ්ම විහාරය. තමන් සම්බන්ධව කුසල කර්ම විපාක දුන්නත්, අකුසල කර්ම විපාක දුන්නත්, සැපයක් මතු වුණත්, දුකක් මතු වුණත්, කැමති දෙයක් වුණත්, අකමැති දෙයක් වුණත්, රුචි දෙයක් වුණත්, අරුචි දෙයක් වුණත්, මේ තමන් සම්බන්ධව සිද්ධ වෙන හැම කාරණයකදීම තමන්ට මධ්‍යස්තව දරා ගන්නට පුළුවන් නම් වෙනසක් නොවි අනුනය පටිග විද්ධංශනේ ඇලීම් ගැටීම් වලින් තොරව ඉත්තානිට්ඨේසු සත්ත්‍ සංඛාරේසු සමප්පවති. ඉෂ්ඨවුද අනිෂ්ඨවුද සත්ත්‍ සංස්කාරයන් පිළිබඳව සමව පවතින්නට පුළුවන් අන්නේ උදාර ගුණය තමයි මේ උපේක්ෂා පාරමිතාව හැටියට දක්වන්නේ. එතකොට උපේක්ෂා බ්‍රහ්ම විහාරයත් අපි පුරුදු පුහුණු කරගන්නට ඕන, උපේක්ෂා පාරමිතාවත් පුරුදු පුහුණු කරගන්නට ඕන. කෙලස් නසන්නට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ උපේක්ෂා පාරමිතාව. ඒ වගේම උපේක්ෂා බ්‍රහ්ම විහාරයත් අපට අවශ්‍ය වෙනවා කුමක් සඳහාද? ලෝකය පිළිබඳව අපි තනියෙන් හුදකලාව පැත්තකටලා ජීවත් වෙනව නෙමෙයිනේ, අපට බාහිර ලෝකයේ ඇසුරු කරමින් බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරමින් තමයි පවතින්නට සිද්ධ වෙන්නේ. එතකොට ලෝකෙට සිද්ධ වෙන යම් යම් දේවල් වලදී අපේ මනස වික්ෂිප්ත නොවී පවත්වා ගන්නට අපට ප්‍රඥාවෙන් යුක්තව ලෝකය දකිමින් උපේක්ෂා සහගත වීම අවශ්‍යයි. තමන් සම්බන්ධව යම් යම් දේවල් ක්‍රියාත්මක වෙනකොට ඒන් උද්දාමයටපත් නොවී පටිඝ ව්‍යාපාදේ ඇති කරගන්නේ නැතිව ඇලීම් ගැටීම් වලින් තොරව මධ්‍යස්තව ලෝකය දකින්නට තමන් පිළිබඳ උපේක්ෂා පාරමිතාව එහෙම නැත්නම් උපේක්ෂා ගුණය දියුණු කර ගැනීම අවශ්‍යයි. එතකොට මේ කියන දෙආකාරයෙන්ම ලෝකය පිළිබඳවත් තමන් පිළිබඳවත් කරුණු වලදී ස්ථානිෂ්ඨ ධර්ම වලදී මැදහත්ව පවතින්නට පුළුවන් ගතිය දියුණු කර ගැනීම තමයි මේ උපේක්ෂාව නැමැති ගුණය හැටියට අපිට පුහුණු කරන්න වෙන්නේ. ඉතින් මේ தත්ත්වය ගොඩනගා ගන්නට අපිට විශේෂයෙන්ම ප්‍රඥාව උපකාර වෙනවා. ඒ වගේම ශාන්ති පාරමිතා උපකාර වෙනවා. අදිෂ්ඨාන පාරමිතා උපකාර වෙනවා. වීර්ය පාරමිතා උපකාර වෙනවා. ඒ වගේම සිහිය උපකාර වෙනවා ප්‍රධාන වශයෙන්. මොකද සිහිය නැති තැන තමයි අපි හැඟීම් වලට වහල් වෙලා ඇලීම් ගැටීම් වශයෙන් අපි ලෝකේ භුක්ති විඳින්නේ කූර උපාදානයන්ට අනුව. අනාගත උපකල්පයන් උපකල්පනයන්ට අනුව. එහෙම නැත්නම් වර්තමානයේ උනත් ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් වලට වහල් වෙලා අපි ලෝකේ භුක්ති විඳින්නට පෙළඹෙන්නෙම සිහියෙන් තොර වෙනකොට. එතකොට සිහිය පවත්වා ගන්නට පුළුවන් නම් තමයි එහෙම නැත්නම් සිහිය සහ නුවණ සති සම්පජඤ්ඤය පවත්වා ගන්නට පුළුවන් නම් තමයි යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්නට පුළුවන් නම් තමයි අපට ප්‍රත්‍යවේක්ෂා කරමින් දකින්නට පුළුවන් වෙන්නේ මේ කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. එතකොට හැඟීම් වලට වහල් නොවි ඇලීම් ගැටීම් මතුවෙන අවස්ථාවල අපට සිහියෙන් නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රත්‍යවේක්ෂා කරමින් එහි ඇලීම හෝ ගැටීම අර්ථ ශුන්‍යයි එයින් අනත්තයක් පමණයි සිද්ධ වෙන්නේ. එහෙම ඇලුනයි ගැටුනයි කියලා ලෝකේ වෙනස් කරන්න බෑ. ඒ නිසා වෙනස් කළ හැකි යමක් තියෙනවා නම් ඒ වෙනස් කිරීම අවශ්‍ය නම් ඒ දේ වෙනස් කරන්නට ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙනස් කර නොහැකි තැනකදී වෙනස් කිරීම යෝග්‍ය නොවන තැනකදී තමන්ට මධ්‍යස්තව එයට මුහුණ දෙන්නට ඒ දරා ගන්නට අපිට පුළුවන් වෙන්නට ඕන. එහෙම නොවන හැම තැනකදීම අපේ මනසේ වික්ෂිප්ත බවක් ඇතිවෙනවා, ගැටීමක් ඇතිවෙනවා, ඇලීමක් ඇතිවෙනවා. ඒ ඇලීම් ගැටීම් වලට දෝලණය වීම අපට ගුණධම් වල ස්ථාවරව පිහිටන්නට ප්‍රබල බාධකයක් වෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤය සිහිනුවන මූලික කොටගෙන අවශේෂ ගුණාංගත් සහාය කරගෙන අපට උපේක්ෂාව දියුණු කරගන්නට පුහුණු වීම කළ හැකි. එතනදී නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, ඒ කියන්නේ කාමයන්ගේ ආදීනව දකින නුවණ, අත්හැරීම කියලා කිව්වහම බලහත්කාරයෙන් දේවල් යට කරගෙන අත්හරින එක නෙමෙයි. මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාර බව දකිමින්, කාමයන්ගේ නිස්සාරත්වය දකිමින් අත්හරින්නට පුළුවන් නම් අන්නේ නෛෂ්ක්‍රම්‍ය ගුණය යම් කිසි කෙනෙකුට විශේෂයෙන් උපකාර වෙනෝ උපේක්ෂා පාරමිතාව දියුණු කරගන්න. අවශේෂ පාරමිතත් එහෙමයි. දැන් අපි අනුපිළිවෙලින් ගත්තෝ දාන පාරමිතාව. දාන පාරමිතාව ඒ කියන්නේ පරිත්‍යාග කරන්නට පුළුවන් ගතිය, අන් අයගේ යහපත වෙනුවෙන් දේවල් යොදවන්නට පුළුවන් ගතිය. එය උපේක්ෂා පාරමිතාවට උපකාර වෙනවා. අනික් අතට උපේක්ෂා පාරමිතාව දාන පාරමිතාවට උපකාර වෙනවා. කුමක් නිසාද? ඇලෙන බැඳෙන කෙනෙකුට දන් දීම පහසු නැහැ. ඇයි? දේවල් අත්හරින්නට නොහැකි නිසා. ඒ වගේම මේ පුද්ගලයෝ මගේ ප්‍රියමනාපයෝ, මේ පුද්ගලයෝ අප්‍රියමනාප පුද්ගලයෝයි කියලා ලෝකයේ දෙකට බෙදා ගන්නකොට ප්‍රියමනාප පුද්ගලයාට වැඩිපුර දෙන්නත්, අප්‍රියමනාප පුද්ගලයාට නොදී ඉන්නත් උත්සාහ කරද්දී උසස් දානයක් සම්පූර්ණ කරන්නට බෑ. රුචි අරුචිකම් අනුව හිතයිශීන්ට සංග්‍රහ කරමින් අහිතවත් අයට නිග්‍රහ කරන එක්තරා පටු තැනකට එතනත්තා වැටෙනවා විනා උසස් දාන පාරමිතාවක් සම්පාදනය කරන්නට පහසු නෑ උපේක්ෂාව නැති කෙනෙකුට. ඒ නිසා උපේක්ෂා පාරමිතාවෙන් දාන පාරමිතාව පෝෂණය වෙනවා, දාන පාරමිතාවෙන් උපේක්ෂා පාරමිතාව පෝෂණය වෙනවා. ඊළඟට සීල පාරමිතාව ගත්තන් පස්සේ සිල් රකින්නටත් අපට උපේක්ෂා සහගත බව විශේෂයෙන් උපකාර වෙනවා. ඇයි? ඇලීම් ගැටීම් වලින් තොරව මධ්‍යස්තව ප්‍රඥාවෙන් දකින්නට පුළුවන් ගතිය දියුණු කරගත්තේ නැතිනම් අපි ඇලෙන දේ තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගන්නට උනන්දු වීම තුල අදත්තා දාන, කාම මිත්‍යාචාර, මද්දපාන, මුසාවාද, ප්‍රාණඝාත, මේ සියලුම පව්කම් වලට පුද්ගලයෙක් පෙළඹෙන්නට පුළුවන්. ඒ වගේම හොරට කිරන, හොරට මනින, වංචනික දේවල් වලට පෙළඹෙන, අල්ලස් ගන්න, නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළඹෙන තත්ත්වෙට ඒ තනත්තාගේ සීලය දුබල වෙන්නට පුළුවන්. ඇලීම් ගැටීම් වලින් මනස නිදහස් කරගෙන ප්‍රඥාවෙන් දකින්නට බැරි නම්. ඒ වගේම තමයි ගැටීමට පත් වෙනකොට ඒ ගැටීම නිසා ප්‍රාණඝාතයට, ඒ වගේම අනුන්ට හිංසා කිරීමට පෙළඹෙන්නට පුළුවන්. එතනත් සීලය පළුදු වෙනවා. ඒ නිසා ඇලීම් ගැටීම් වලට දෝලණය නොවි ප්‍රඥාවෙන් ලෝකයේ දකිමින් උපේක්ෂා සහගත බව දියුණු කරන්නට පුළුවන් නම් එයින් සීල පාරමිතාව දියුණු වෙනවා. සීල පාරමිතාවෙන් අනිත් අතට උපේක්ෂා පාරමිතාවට සහයෝගයක් ලැබෙනවා. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවෙන් උපේක්ෂාවට සහයෝගයක් ලැබෙනවා. උපේක්ෂාවෙන් නෛෂ්ක්‍රම්‍යයට සහයෝගයක් ලැබෙනවා. කාමයන්ගේ නිස්සාරත්වය දකින දකින තරමට සංස්කාරයන් පිළිබඳව, සත්‍යයන් පිළිබඳව උපේක්ෂා සහගත වෙන්නට පුළුවන්. ඇලීම් ගැටීම් වලට නොගොස් අපි කොච්චර කැමති වුණත් ඒවා ඇලෙන්නට තරම් දෙයක් නැහැ, කැමති වෙන්නට දෙයක් නැහැ. කුමක් නිසාද? මේ සංස්කාරයන් નિසරු නිසා. අපිට දොස් කිව්වයි කියලා, අපි අකමැති කියලා ගැටෙන්නට දෙයක් නැහැ, අකමැති වෙන්නට දෙයක් නැහැ. කුමක් නිසාද? මේ નિස්සාර වූ සංස්කාරයන් හේතුප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන නිසා. එතකොට ඒ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව දියුණු වෙන තරමට සංස්කාරයන්ගේ નિසරු බව දකින තැන පමණට ඒ තැනත්තාට උපේක්ෂා පාරමිතාව දියුණු කරන්න පුළුවන්. උපේක්ෂාව වැඩෙන තරමට නෛෂ්ක්‍රම්‍ය දියුණු කරන්න පුළුවන්. ඊළඟට ප්‍රඥා පාරමිතාව වැඩෙන තරමට උපේක්ෂාව දියුණු වෙනවා. ප්‍රඥාවෙන් තමයි සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්න, හේතුඵල සම්බන්ධය තේරුම් ගන්න, කර්මය කර්ම විපාකය තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තහම තමයි මෙතනදී කලබල වෙලා වැඩක් නැහැ, පසුතැවිලා වැඩක් නැහැ, ගැටිලා වැඩක් නැහැ, ඇලිලා වැඩක් නැහැ. එහෙම වෙනස් කළ හැකි යමක් මෙතන නැහැ. මධ්‍යස්තව දරා ගන්නව හැරෙන්නට, ඒ එන විදිහට මුහුණ දෙනව හැරෙන්නට අන් කළ හැකි දෙයක් නැහැ කියලා මධ්‍යස්ත වෙන්නට අපිට ප්‍රඥාව උපකාර වෙනවා. ඒ නිසා ප්‍රඥා පාරමිතාව උපේක්ෂා පාරමිතාවට දායක වෙනවා. උපේක්ෂා පාරමිතාව ප්‍රඥාව දියුණු කරගන්න අනිත් අයට උදව්, අනිත් අතට උදව් වෙනවා. ඒ මොකද යම්කිසි කෙනෙක් උපේක්ෂාවෙන් තොරව ඇලීම් ගැටීම් වලට මනස දෝලණය වුණොත්, ඒ ඇලෙන ගැටෙන දෝලණය වෙන වික්ෂිප්ත වෙන මනසේ ප්‍රඥාව උපදින්නේ නැහැ. කැළඹුණු මනසක ප්‍රඥාව උපදින්නේ නැහැ. එනිසා උපේක්ෂාවෙන් මනස සංසුන් කරනකොට තමයි ප්‍රඥාව අවදි කරන්න පුළුවන්. එනිසා තමයි උපේක්ඛා ඒකග්ගතා සහිත චතුර්ථ ධානය උපදවා ගත්තහම විවිධ ඥානයන් උපදවන්නට යෝගියෙකුට, භාවනානුයෝගියෙකුට හැකියාව තියෙන. පුබ්බේ නිවාසානුසති, දිබ්බ චක්කු, ආසවක්ඛ්‍ය ආදී විවිධ ඥානයන්ට ප්‍රවේශ වෙන්නට උපේක්ඛා ඒකග්ගතා සහිත චතුර්ථ ධානය උපකාර වෙන්නේ. ඒ උපේක්ෂාව ප්‍රඥාව දියුණු කරන්නට සහාය වෙන නිසා. ඊළඟට වීර පාරමිතා, වීර පවතින තරමට අපිට ප්‍රඥාව උපේක්ෂාව දියුණු කරන්නට පුළුවන්. ඊළඟට උපේක්ෂාව තියෙන තරමට වීර කරන්න පුළුවන්. ඒ කියන්නේ උපේක්ෂාව නැතත් යම් කෙනෙකුට වීර කරන්න පුළුවන්. නමුත් ඒ අකුසල වීරය, ලෝභ සහගතව වීර ඇති කරන්න පුළුවන්, ද්වේෂ සහගතව වීර ඇති කරන්න පුළුවන්, ඊර්ෂ්‍යාවෙන් වීරය මතු කරන්න පුළුවන්. හැබැයි කුසල වීරය කියන්නේ නූපන් අකුසල් නූපදවන්නට, උපන් අකුසල් ප්‍රහාණය කරන්නට, නූපන් කුසල් උපදවන්නට උපන් කුසල් වැඩි දියුණු කරන. සරලව කිව්වොත් අකුසල් දුරු කරන්න කුසල් වඩවන්න උදව් වෙන වීරය තමයි නිවනට උපකාර වෙන්නේ. ඒබඳු වීරයක් උපදවන්නට මධ්‍යස්ත බව, උපේක්ෂා සහගත බව අපට උපකාර වෙනවා. ඊළඟට ශාන්ති, ශාන්ති කියලා කියන්නේ ඉවසීම. ඉවසීම උපේක්ෂාවට උපකාර වෙනවා. උපේක්ෂා සහගත වීම ඉවසීමට විශේෂයෙන් උපකාරක ධර්මයක් වෙනවා. ඊළඟට සත්‍යවාදී බව, සත්‍ය පාරමිතාව. සත්‍ය පාරමිතාව ඇත්ත ප්‍රකාශ කරන තැනට ඇලුනොත්, ගැටුනොත්, ගැටුණු තැන ඒ තැනත්තා ද්වේෂමූලිකව අන් අය රවටන්නට උත්සාහ කරනවා. ඇලුනොත් ඒ ඇලීම නිසා තමන් ප්‍රියමනාප දේ ලබා ගන්නට සමහරට සත්‍ය පාවිච්චි නොකර ඉන්නට උනන්දු වෙනවා. ඒ ඇලීම් ගැටීම් වලින් තොරව මධ්‍යස්ත වුණොත්, උපේක්ෂා සහගත වුණොත් සත්‍ය පාරමිතාව දියුණු කරන්නේ හේතුවක් වෙනවා. අනෙක් අතට සත්‍ය පාරමිතාව උපේක්ෂා සහගත බව දියුණු කරන්නට උපකාර වෙනවා. ඊළඟට අදිෂ්ඨාන පාරමිතාව උපේක්ෂාවට උපකාර වෙනවා. යමක් පිළිබඳ උපේක්ෂා සහගත වෙන්නට පුළුවන් නම් තමයි අදිෂ්ඨානෙහි පිහිටලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ යම් අදිෂ්ඨානයක ඉන්නකොට තමන්ට පාඩුවක් වෙනවා කියලා දැනුනොත් ඒ තැනත්තාගේ අදිෂ්ඨානෙ බිඳෙන්නට පුළුවන්. කාමච්ඡන්දේ මතු වෙනකොට, ඇලීම් මතු වෙනකොට අදිෂ්ඨානෙ බිඳෙන්නට පුළුවන්. ගැටීම් මතු වෙනකොට අදිෂ්ඨානෙ බිඳෙන්නට පුළුවන්. ඇලීම් ගැටීම් වලින් තොරව සංස්කාරයන් පිළිබඳව මධ්‍යස්තව පවතින ගතිය ඒ කියන උපේක්ෂාව විශේෂයෙන්ම අදිෂ්ඨාන පාරමිතාවට උපකාර වෙනවා. ඊළඟට මෛත්‍රී පාරමිතාවට උපේක්ෂාව විශේෂයෙන් උපකාර වෙනවා. හිත අහිත මධ්‍යස්ත සියලු දෙනාට මෙත් වඩන්නට ඒ සියලු දෙනා පිළිබඳව මෙතහත්ව දැකීමේ ගුණය, සත්ව සංස්කාරයන් පිළිබඳව ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති ගතිය. ඇලෙන තැනත් මෙත් වඩන්නට බෑ, ගැටෙන තැනත් මෙත් වඩන්නට බෑ. ඒ නිසා මෛත්‍රී පාරමිතාවට උපේක්ෂාව විශේෂයෙන් උපකාර වෙනවා. මේ විදිහට මේ දස වෙනුවට දක්වලා තියෙන උපේක්ෂා පාරමිතාව මුලින් සඳහන් කරන සියලු පාරමිතාවන් දියුණු කරන්නට මූලයක් වෙනවා, පදනමක් වෙනවා, ශක්තියක් වෙනවා. ඒ නිසා නිවැරදිව උපේක්ෂාව දියුණු කරන්නේ කොහොමද කියලා හඳුනාගෙන බ්‍රහ්ම විහාරයක් හැටියටත් පාරමිතාවක් හැටියටත් තමන් පිළිබඳව වගේම අන් අය පිළිබඳවත් මේ උපේක්ෂා සහගත මානසිකත්වයේ දියුණු කිරීම නිවන් අවබෝධ කරන්න කෙලස් නසන්නට අත්‍යවශ්‍ය ගුණයක් වෙන නිසා ඒ පාරමිතා ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අඥාන උපේක්ෂාව සහ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවේ වෙනස හඳුනාගෙන ඒ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව බ්‍රහ්ම විහාරයක් හැටියටත් පාරමිතාවක් හැටියටත් දියුණු කරගන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකී ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ ගම්පහ බණ්ඩාරවත්ත වීරකැප්පෙටිපොළ මාවතේ පදිංචි W.H. ගමගේ මහතා සහ ගමගේ මහත්මිය විසින් වසර කිහිපයක් අඛණ්ඩව සිදු කරගෙන ආ කැප්පෙටිපොළ මාවතේ ශ්‍රී නන්දාරාමේ දුරුතු පොහෝ දින ධර්මදේශනා පින්කම සිදු කරමින් උපෝසත සීල සමාදානයෙහි නිරත වූ ඒ සිල්වත් පිරිසට සද්ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා දීමේ උදාර අරමුණ පෙරදරි කරගෙනයි අද මේ පින්කම සඳහා දායකත්වයේ දරන්නේ. ශ්‍රී නන්දාරාම විහාරාධිපති පූජ්‍ය යක්කල ධම්මේශ්වර ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී භව සහ දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම, විහාරාධිපති ස්වාමින් වහන්සේගේ මෑණියන් වහන්සේ වන අපවත් වී වදාළ රූපා සිල් මෑණියන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කිරීම, දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව ධර්ම අවබෝධේ ප්‍රාර්ථනා කිරීම, පෙබරවාරි මාස පළවෙනි දින උපන්දිනයේ සමරන චමල් හත්තටුවේ ගමගේ පුතණුවන් ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම, නන්දාරාම විහාරස්ථානයේ දායක සභාවටත් බණ්ඩාරවත්ත ස්ටේට් හි පදිංචි සැමටත් සෙත් පැතීම, සඳරුවන් මහතා ඇතුළු සියස කාර්ය මණ්ඩලයේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම, උතුම් නිර්වාණය කරා ගමන් කරන ධර්ම මාර්ගයේ හැසිරීමට අවශ්‍ය කායික මානසික ශක්තිය අප හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ උදාර ප්‍රාර්ථනා පෙරදරි කරගෙන හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සැලැස්වීම ප්‍රඥාව දියුණු වෙන මහ පිංකම. ඒ සියලු කුසල් ලෝ සසුන් ආරක්ෂා කරන, පින තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පිං කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් ඉහෙන්න ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දරණ ගමගේ මහතා සහයම මහත්මියත් ජන්මදිනයේ සමරන චමල් හත්තොටුවේ ගමගේ පුතණුවන් ඇතුළු පවුලේ සැමටත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඇතුළු නම් සඳහන් කළ සැමටත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. අපවත්ති වදාළ රූපා සිල්මෑනියන් වහන්සේ ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.